මේ පින්නතුන්ට අද ධර්ම දේශනාවක් සිදු කරන්න මං මාතෘකා කරගන්න කල්පනා කළේ මහා මංගල සූත්‍රෙහි සඳහන් වන එක ගාථාරත්නයක්. මේ ගාථාරත්නය තුළ මංගල කාරණා පහක් අන්තර්ගත වෙලා තියෙනවා. එයින් අපි එක කාරණාවක් මේ කාල වේලාවට අනුව ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤතා. කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තම. මේ ගාථාරත්නය තුළ මම සඳහන් කළා මංගල කාරණා පහක් අන්තර්ගතයි කියලා. පළවෙනි කාරණාව තමයි ගරු කළ යුතු අයට ගරු කිරීම. දෙවැනි කාරණාව තමයි උඩඟු නොවෙන එක. තුන්වෙනි කාරණාව තමයි ලද දෙයින් සතුටු වීම. හතරවෙනි කාරණාව කළගුණ දන්නා බව. පස්වෙනි කාරණාව සුදුසු කාලයේ ධර්ම සාකච්ඡා කිරීම. මේ කාරණා පහෙන් අපි හතරවෙනි කාරණාව කළගුණ දන්නා බව කියන කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කොහොම කරුණු පැහැදිලි කළාද කියන කාරණාව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. පිනතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා භික්කවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදිතා. ශ්‍රීමක ධාතුයෙන්ම දේශනා කරනවා මේ කළ ගුණ සැලකීම පිළිබඳව. මේ ලෝකෙ තියෙන අති ශ්‍රේෂ්ඨතර ගුණාංගයක් නිසා තමයි මේ මංගල කාරණාවන්ට කළ ගුණ සැලකීම කියන කාරණාව එකතු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මංගල කාරණා පැහැදිලි කරනකොට මේ ලෝකෙ තියෙන උතුම්ම කාරණා ටිකයි අපිට පැහැදිලි කළේ. මීට වඩා තවත් උතුම් කරුණු මේ ලෝකෙ නැති නිසා. එනිසා ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම කාරණා ටික පැහැදිලි කරනකොට කළ ගුණ සැලකීමත් ඒකට භාග්‍යතුන් වහන්සේ එකතු කළේ ඒ නිසා. මේ කළ ගුණ සැලකීම කියලා කියන්නේ තමන්ට යම් උපකාරයක් කළා නම් යම් කෙනෙක්, කුඩා වේවා ලොකු වේවා, තමන්ට උපකාර කළ උන්ට උපකාරයක් අවශ්‍ය වුණ මොහොතක තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ පුද්ගලයන්ට උපකාර කරන්න යමෙක් නිරන්තරයෙන් සැදිල පැහැදිලා ඉන්නවනම් ආන් ඒකට කියනවා කළ ගුණ සැලකීම කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සරලාම ලබල දුන්න ආදර්ශයත් ඒකයි. බුදුපියාණන් වහන්සේ සියල්ලට පෙර ලබල දුන්න ආදර්ශය. තමන් වහන්සේට ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා සෙවන ලබල දුන්න විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේ සුවිශේෂී ක්‍රියාදාමයක් සම්පූර්ණ කළා. පින්නතනි, ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගන්න ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගෙන් අපරිමිත මෙහෙවරක් වුණා නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 පාරමිතා සම්පූර්ණ කරන කාලේ. ඒ පාරමිතා සම්පූර්ණ කළේම ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන්. උන්වහන්සේ ඒ වෙනුවෙන් විඳපු දුක්කම් කටුළුවල ප්‍රමාණය සීමාවක් නෑ. තමන් වහන්සේට තනියම නිවන් අවබෝධ කරගන්න ලැබිච්ච අවස්ථා කෝටි ගණන්. ඒ අවස්ථා කෝටි ගණන් අත්හැරි අපි සංසාරයෙන් එතර කරවන්න ඕන නිසා, ඔබට මට මග කියන්න ඕන නිසා. එහෙනම් එදා බෝසතාණන් වහන්සේගේ අනුකම්පාවට හසු වෙච්ච ගොදුරු වෙච්ච පිරිසක් අපි. අපි කෙරෙහිත් ඒ අනුකම්පාව කරුණාව පැතිරිලා තිබුණා. එහෙම පාරමිතා පුරාගෙන එන කාලේ මං සඳහන් කළා උන්වහන්සේ නොවින්ද දුකක් නෑ කියලා. සියලු පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ අති දීර්ඝ කාලයක් වැඩඉඳල සුදුසු කාලයේ මනුස්ස ලෝකයට වැඩම කරන්න තීරණය කරලා මහා මායා දේවීන් වහන්සේගේ කුසින් මනුලවට උන්වහන්සේ බිහිවෙන දවසේ උන්වහන්සේ වෙන්වෙන්ම පහළ වුණ තවත් සහජාත වස්තුන් කීපයක් පිළිබඳව ධර්මය සඳහන් කරනවා. එයින් එක වස්තුවක් තමයි බෝධි මණ්ඩලයෙන් මතුවන මේ බෝධි ශාකාව. අවුරුදු 35ක් වෙනකන් මේ බෝධි ශාකාව හැදිල වැඩිල ලොකු මහත් වුණා. හැබැයි ඒ ලෞතුරා බුද්ධත්වය ලබන උත්තමයෙක් වෙනුවෙන් මයි වෙනත් ගහක් හැදෙනවා පැළවෙනවා වගේ නෙමෙයි. නමුත් පාරමිතා සම්පූර්ණ කරන්න බෝධියෙන් උපකාර ලැබුණේ නෑ. උන්වහන්සේට ලෞතුරා බුද්ධත්වය ලබන්ඩ බෝධීන් වහන්සේ ළඟට වැඩම කළහම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂාවෙන්ඩ සුළු උපකාරයක් තමයි බෝධියෙන් ලැබේ. ඒකයි මම සඳහන් කළේ බුද්ධත්වය වෙනුවෙන් මහා උපකාරයක් බෝධීන් වහන්සේ කළා නෙමෙයි කියලා. සියලු පාරමිතා බෝසතාණන් වහන්සේ තනියම මයි සම්පූර්ණ කරගත්ත. නමුත් ලෞතුරා බුද්ධරාජ්‍ය ලබා ගැනීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බෝධීන් වහන්සේ ළඟ සතිය නතර වෙලා බෝධීන් වහන්සේ දිහාම බලාගෙන හිටියා. රෑ දහවල් දෙකම එකම ඇහි පිල්ලමක්වත් හෙලන්නේ නැතුව සතියක්ම බලාගෙන හිටියා. නේත්‍ර පූජාවක් කළා. ඒක ඉතාම දුෂ්කර ක්‍රියාවක්. යම් වස්තුවක් දිහා එක විනාඩි දෙකක් ඇහි පිල්ලමක් නොහෙලා බලාගෙන ඉන්නවා කියන එක අපිට කොයි තරම් අමාරු වැඩක්ද? සතියක්ම එහෙම පූජාවක් කරනවා කියලා කියහම ඒකයි සඳහන් කළේ දුෂ්කර ක්‍රියාවක්. සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකි ක්‍රියාවක්. මේ බෝධීන් වහන්සේ පරම පූජනීය වස්තුවක් බවට පත් කළා. කොයි තරම් පූජනීය වස්තුවක් වුණාද පින්නතුනි ලෝකේ බොහෝ තැන්වල අපිට බෝධීන් දකින්න ලැබෙනවා. නමුත් ඒ හැම ගහක්ම මේ පූජනීය බෝධියක් වෙන්නේ නැහැ. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න සෙවන ලැබල දුන්න විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධි රාජයාණන් වහන්සේ උන්වහන්සේගේ ශාකාවලින් උන්වහන්සේගේ බීජවලින් හටගත්ත බෝධීන් වහන්සේලා තියෙනවා නම් ඒ බෝධීන් වහන්සේලාට තමයි අපි විශේෂ ගෞරවයක් දක්වන්නේ. එහෙම නැතුව ඉබේ තැන් තැන්වල පැලවෙන බෝධිය ඕන තරම් තියෙනවා. නමුත් මේ ප්‍රධාන බෝධීන් වහන්සේගෙන් වෙන් වෙච්ච හැම පැලයක්ම ලෝක බෞද්ධ ජනතාවගේ සැදැහැවත් ජනතාවගේ ගෞරවාදරයට වන්දනාමානයට නිරන්තරයෙන් පාත්‍ර වෙලයි තියෙන්නේ. ඒ තරම්ම පූජා වස්තුවක් බවට පත්වුණේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පහළ වෙච්ච වස්තුව නිසා. උන්වහන්සේගෙන් මේ විදිහේ කෘතගුණ සැලකීමක් ලැබපු නිසා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ කියලා හැඳින්වුවේ විජය උන්වහන්සේ හොයාගෙන ආපු ජයග්‍රහණය මේ බෝධින් වහන්සේ ළඟ ලැබපු නිසා. එහෙනම් තමන් වහන්සේට උපකාර කරපු බෝධින් වහන්සේට ප්‍රත්‍යඋපකාර සැලකපු හැටි. නමුත් සාමාන්‍ය අය විචාපි ඉතාම දාහය තියෙන වෙලාවක හිරු රශ්මි ඉතාම දැඩි වෙලාවක අපි ඉක්මනට බලන්නේ වටාපිටාවේ ගහක් තියෙනවද කියලා. ඒ ගහ යට ඉඳගෙන අපි විඩා නිමා ගන්නවා, නිදා ගන්නවා, කෑම කනවා. මේ කොව්ව කරලා ගියත් මේ ගහට උපකාරයක් කළ යුතුයි එහෙම හැඟීමක් පහළ වුණා නම් ඒ ඉතාම ස්වල්ප දෙනෙක් ළඟ. බොහෝ දෙනා ගහළඟත් වාඩි වෙලා සමහරලාට පිහියක් වාගේ උපකරණයක් තිබුණ නම් ඒ ගහටත් ඒකින් කොට කොටා තමයි එතන ඉන්නේ. අතුත් කඩාගෙන තමයි සමහරලාවට යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් පේනිමේ ස්වල්ප උපකාරය කරත් ඒ රුක්ෂයට පවා මහා කෘත ගුණයක් සැලකුවා. කතඤ්ඤූ කතවේදී දුල්ලබෝ පුග්ගලෝ ලෝකස්මි. කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මි. මහන්නි, කළගුණ දන්න, කළගුණ සලකන අය මේ ලෝකෙ බොහොම විරලයි දුර්ලභයි කියලා දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ කෘතගුණ සැලකීමේ සීමාවක් නැහැ. ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සර්වඥ ධාතුන් වහන්සේලා අපට ඉතුරු කරලා තියලා පිරිනිවන් පෑවා. ජීවමානව වැඩ හිටපු කාලේ ගෑක් ගෑක් ගානේ ගෙපිලිවලින් පිණ්ඩපාත වෙදියා. දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් භාග්‍යතුන් වහන්සේට ඕන තරම් ආහාර ලැබෙන්න තිබුණා. ඉර්ධියෙන් මවාගෙන වළඳන්නත් තිබුණා. නමුත් ඒ දෙකම නොකර ගෑක් ගෑක් ගානේ පිණ්ඩපාත වෙදියේ අපට පින් සිද්ධ කරගන්න උපකාර කරන්න. එතකොට එතන කළගුණ සැලකීමක් ගැන කතා කළොත් පින්නතුනි, අදත් ධාතුන් වහන්සේලා පවා ඉතුරු කරලා තියෙන්නේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන මහාකල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එක සංසාරේ ඉනකොට. නියත විවරණයෙන් පස්සෙනි අපි කතා කරන්නේ මහාකල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ එකක් කියලා. නමුත් ප්‍රනිධාන තුනම සම්පූර්ණ කරනකොට මනෝ ප්‍රනිධාන, වාක් ප්‍රනිධාන, කාය වාක් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන සම්පූර්ණ කරනකොට කාලයේ මහා කල්ප සංඛ්‍ය 20කුත් ලක්ෂ එකක්. ඔය කාලය තුල උන්වහන්සේට උපකාර කරපු අය කොයි තරම් ඉන්නවද? නමුත් බුද්ධ කාලයේ අවුරුදු 45යි. මේ උපකාර කරපු සියලුම දෙනා මේ 45 අවුරුද්ද තුල මේ සත්ත්ව ලෝකේ ඉපදිලා උන්වහන්සේගෙන් පිහිටක් ලැබුවා නෙමෙයි. එහෙනම් මතු අනාගතයටත් ඒ අය උපදින්න හිටියා. ආන් ඒ සියලු දෙනාටම ප්‍රයෝජනයක් ගන්න දීර්ඝ කාලයකට වන්දනාමාන කරන්න වැඳලා පුදලා පින් සිද්ධ කරගණ්ඩයි ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනවම් පෑවේ. එක්කල ගුණ සැලකීම නිසා උන්වහන්සේගෙන් අපට ලැබිච්ච ප්‍රත්‍යඋපකාරත් සීමාවක් නෑ. බෝධිසත්ව කාලේ ඉඳලා අපි පින්නතුන්ට මතක ඇති, එක උපාසිකාවක් භාග්‍යතුන් වහන්සේට දන් පිළිගන්වලා නැවත වතාවක් පූජා කරපු දානි ටික ආපහු ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා ඇය පූජා කරපු එකදු බත් ඇටයක්වත් මේ පාත්‍රයේ නොරඳෙන්නත්, පාත්‍රයේ කලින් පිළිගන්වලා තියෙන එක ආහාර ප්‍රමාණයක්වත් ඒ හැන්දට එකතු නොවෙන්නත් අදිෂ්ඨාන කරහම. ඇය හැන්ද දාලා පාත්‍රෙන් ආහාර ටික ගන්නකොට ඇය පූජා කරපු සියලුම දේවල් හැන්දට එකතු වුණා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යතුන් වහන්සේට දන් දීලත් ඇයි ආපහු ගත්තේ කියලා. සඳහන් කළා, මහණෙනි, අනාදිමත් කාලයක් සංසාරේ මං පාරමිතා පුරන කාලේ මෑ මේ කෝටි ලක්ෂයක් සක්වලේ හිටියේ නැහැ කියලා. පින්නතනි, අපි කවදාවත් භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දෙයක් ආපහු ගන්නෙ නැහැ. එහෙනම් අපි හැමෝම මහ බෝසතාණන් වහන්සේගේ කාලේ ඉඳලා ලෞතුරා භාග්‍යතුන් වහන්සේට ණයයි. අදත් මලක් පහනක් පූජා කරලා බුද්ධ පූජාවක් කරලා අපි මේ කරන්නේ තාමත් සසර අපේ ණය ගෙවීමක්. ඒ ණය ගෙවීම තුළ අපට අප්‍රමාණව කුසල් රැස් වෙන ක්‍රමයක් වෙනම තියෙනවා. එහෙනම් අපි හැමෝම බුදුරජාණන් වහන්සේට ණයයි. නමුත් භාග්‍යතුන් වහන්සේ අපි හැමෝටම උපකාර කළා. අපි හැමෝටම පිහිට වුණා. උන්වහන්සේට සලකපු සියලු දෙනාටම කළගුණ සැලකීම වෙනුවෙන් ධාතුන් වහන්සේලාත් ඉතුරු කරලා වැඩියා. මේ විදිහට ලෝක සත්වයාට උපකාර කළා. භික්ෂූන් වහන්සේලාට සහ සිව්වනක් පිරිසට කළගුණ සැලකීම පිළිබඳව බොහෝ කරුණ දේශනා කළා. එහි තියෙන ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලා මංගල කාරණාවක් හැටියටත් දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිෂ්කලගුණ සලකන අය අතර තවත් ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහසනම. පිනතින භාගිතුන් වහස වැඩඉන්න කාලි රජගහනුවර එක බමුණෙක් හිටිය රාද කියලා. මේ රාධ බ්‍රාහ්මණය හුඟක් වයසයි. හැබැයි එයාට එයාගේ දරුවන්ගෙන් නිසි සැලකිලි සත්කාර ලැබුණි නෑ. ඇනුම් බැනුම් තමයි හරියට ලැබුණි. දරුවන්ගේ අවලාද වචන හැමදාම ඉවසන්ට බැරිහින්දා රාධ ගෙදරින් එලියට බැස්සා. භික්‍ෂූන් වහන්සල හොයාගෙන ගියා. හුඟ වයසයි. මේ වයසක මනුස්සයා පැවිදි කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. එක භාගිතුන් වහන්සේ දැනගත්තා. භික්‍ෂූන් වහන්සලා රැස්කරවලා බුදුරජාණන් වහන්සේ ඇහුව, මහණෙනි, මේ වයසක රාධ බ්‍රාහ්මණයගෙන් උපකාරයක් ලැබිච්ච කිසියම් කෙනෙක් මෙතන ඉන්නවද කියලා. කිසිම භික්‍ෂූන් වහන්සේ නමක් කතා නොකරන අතරේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ කතා කරල සඳහන් කළා, ස්වාමීනී, එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට මේ රාධ මට බත් හැන්දක් පූජ කළා කියලා. ඒ ගුණය මතක තිබුණ නිසා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාධකාර පැවැත්තුවා, සාරිපුත්ත එහෙමනම් රාධ පැවිදි කරන්න කියලා. සැරියුත් මහරහතන් වහන්සේ මුල් වෙලා රාධ බ්‍රාහ්මණය පැවිදි කළා. සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින සමහර දවස්වල රාධ භික්ෂූන් වහන්සේත් අඬගහගෙනම වැඩියා. නමුත් වයසට ගියපු මේ ආගන්තුක භික්ෂුව මිනිසුන්ට ඒ තරම් හුරු පුරුදු නෑ. ඒ නිසා උන්වහන්සේට සිව්පසේ ලොකුවට ලැබුණෙත් නෑ. නමුත් කළගුණ සලකන සැරියුත් මහරහතන් වහන්සේ දුර ගමනක් වඩිනකොට තමන් වහන්සේට ලැබුණ සෙනසුන රාධ ස්වාමීන් වහන්සේට පූජ කරනවා. තමන් වහන්සේට ලැබෙන දානි රාධ ස්වාමීන් වහන්සේට පූජ කරනවා. පූජ කරලා කල් වේලා ඇතුත් උන්වහන්සේ නැවත පිණ්ඩපාති වඩිනවා. මේ කෘතගුණ සැලකීම. ටික කාලයක් ප්‍රණීත ආහාර වළඳමින් කටයුතු කරනකට උන්වහන්සේගේ දුරුවල වෙලා තිබිච්ච කය නැවත පෘෂ්ටිමත් වුණා, ශක්තිමත් වුණා. සැරියුත් මහරහතන් වහන්සේගෙන්ම කමටහන් අරගත්ත රාධ භික්ෂුව මේ සංසාරෙන් එතර වෙන්න අවශ්‍ය මඟ හදාගත්තා. කළ ගුණ දන්න සත්පුරුෂයෙකුගේ උපකාරය නිසා රාධ බ්‍රාහ්මණයට ලැබුණ යහපත. පිනතිනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු මෙහෙම පැහැදිලි කරනකොට බෝධිසත්ව කාලි පිළිබඳවත් කරුණු දේශනා කළා. මහණෙනි, මම බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන එක භවයක බරණැස් නුවර රජ්ජුරු වෙලා ඉපදිලා හිටියා. බරණැස් රජ්ජුරු ඉතාමත්ම දැහැමින් රාජ්‍ය පාලනය කරමින් දම් පැන් දෙමින් කුසල් රැස් කරමින් ඒ රාජ්‍ය විමසන කාලි කටයුතු කළා. නමුත් එක දවසක් සතුරු රජෙකුගේ ආක්‍රමණයක් ඇති වුණා. ඒ යුද්ධෙදී බරණැස් රජ්ජුරුව පරාජයට පත් වුණා. රජ්ජුරුව සතුරන්ගෙන් බේරෙන්න අස්සේ පිටේ නැගලා ආරක්ෂාව හොයාගෙන පැනල දීවා. රජ්ජුරුව තමන්ගේ පිරිසගෙන් වෙන් වුණා. පිරිසට රජ්ජුරුව හෙව්වට හොයාගන්න බැරුව ගියා. රජ්ජුරුව ඈතට මේ අස්සයාගේ පිටේ ගිහිල්ලා එක දුෂ්කර පිටිසර ගමකට වැදුනා. ඒ ගමී 30 දෙනෙක් විතර තමයි ජීවත් වුණේ. පිනතුනි, ඒ අයත් එදා ගමී රැස්වීමකට සහභාගි වෙලා. නමුත් මේ අය ඉදිරියට මේ මහ ප්‍රතාපවත් පුද්ගලයා රජ්ජුරු අස්සයාගේ පිටේ එනකොට මේ මිනිස්සු බය වුණා. බය වෙලා හැමෝම පැනලා දීවා. එක පුරුෂයෙක් නිර්භීතව ඉඳලා ගිහිල්ලා රජ්ජුරුවන්ට කතා කළා. රජ්ජුරුවන්ට කතා කරලා රාජපුරුෂයෙක්ද කියලා ඇහුවා. මේ තමන්ගේ රජු බව දැනගෙන හිටියේ නේ. රාජපුරුෂයෙක්ද රාජද්‍රෝහියෙක්ද කියලා අහපුවාම මම රාජපුරුෂයෙක් කියලා සඳහන් කළා. ගෙදර එක් කරගෙන ගිහිල්ලා තමන්ගේ බිරිඳ ලව්වා මේ ආගන්තුකයාගේ පාද සෝදවල ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා විවේක ගන්න අසුනක් පිළියෙල කරලා දීලා සැලකිලි සත්කාර කළා. දින කීපයක් රජ්ජුරුව ඒ ගෙදර හිටිය. දින කීපයකට පස්සේ රජ්ජුරුව සඳහන් කළා, මිත්‍රයා මට බොහොම කල්ගත වුණා පරක්කුයි, මං පිටත් එන්න. යම් හේතුවකට බරණැස් නුවරට එන්ඩ ඔබට අවස්ථාව ලැබුණොත් දකුණු වාසල් දොරගාවට ඇවිල්ල එතන ඉන්න දොරටු පාලයට කියන්ඩ මහා අශ්වාරෝහක මුණ ගස්වන්න කියලා. එහෙම සඳහන් කරලා පිටත් වෙලා ගියා. රජ්ජුරුවන්ගේ පිරිස බරණැස් නුවර සමීපේටම ගිහිල්ලා රජ්ජුරුව නැති නිසා නුවරට ඇතුල් වෙන්න නැතුව බලාගෙන හිටියා. රජු ආපුහම පෙරට ඇවිල්ල පිළිගත්ත. රජ්ජුරුව පිරිස මදක් මග නතර කරලා දොරටු පාලට කතා කරලා කිව්ව, කෙනෙක් ඇවිල්ලා මහා අශ්වාරෝහක මුණ ගස්වන්න කීවොත් අතින් අල්ලගෙන මම ඉන්න තැනට එක්කෙන්න කියලා. නමුත් මේ පුරුෂයා ආවේ නෑ, කාලයක් ගත වුණා. රජ්ජුරුව ඒ නිසා ඔවුන්ගේ ගමට බදු බර වැඩි කිරුවා මේ පුද්ගලයා ගෙන්න ගන්න. ඒත් ආවේ නෑ දෙවනි වතාවේ තුන්වෙනි වතාවෙත් බදු බර වැඩි කළා. දැන් නම් ඒ ගමේ මිනිස්සුන්ට මේ බර උහුලන්න බැරුව ගියා. අර පුරුෂයා ළඟට ඇවිල්ලා කිව්වා, යාළුවේ උඹේ මිත්‍රයා මහා ආශ්වාරෝහක මේ ගමට ඇවිල්ලා ගියාට පස්සේ අපේ බදු බර බොහොම වේගෙන් වැඩි වෙනවා. ගිහිල්ල බැරිද කතා කරලා රජ්ජුරුවන්ට කියලා අපිට සහනයක් කරන් දෙන්න. මෙයා සඳහන් කළා, යාළුවේ ඔය කියන විදිහට යන්න බෑ. මගේ මිත්‍රයාට මන් දන්න හැටියට දරුව දෙන්නෙක් ඉන්නවා. ඒ දරුව දෙන්නට මොනව හරි ගෙනියන්න ඕනේ. මගේ යාළුවාටත් ඔහුගේ බිරිඳටත් මොනව හරි ගෙනියන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ටිකක් කැවිලි පෙවිලි ටිකක් හදලා දෙනවා නම් මං ගිහිල්ලා එන්නම් කියලා. අර මිනිස්සු ඇඳුම් ගෙනල්ලා දුන්නා. කැවිලි පෙවිලි තමන්ගේ ගෙදරත් හදාගෙන බරණැස් නුවර සමීපයට ගිහිල්ලා අර දොරටු පාලට කතා කරලා කිව්වා මහා ආශ්වාරෝහක මුණ ගස්සන්න කියලා. දොරටු පාලයා රජ්ජුරුවන්ගේ අවසරය තිබුණ නිසා රාජමාලිගාවට එක ගියා. ආගන්තුකයා ආව දැකල සිංහාසනින් නැගිටලා පෙරට ඇවිල්ල පිළි අරගෙන රත්තරන් කෙන්ඩියෙන් පැන්ගෙනල්ලා රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාවට කතා කරලා අග බිසවගේ අතින් ඒ පුරුෂයාගේ පාද දෝවනය කරවලා සිංහාසනී වාඩි කෙරෙව්වා. වාඩි කරවලා, යාළුවේ උඹ මොනවද මට ගෙනාවේ කියලා ඇහුවා. ගෙනාපු ඇඳුම් පැළඳුම් දුන්නහම රජ්ජුරුව ලක්ෂයක් වටින තමන්ගේ සළු ගලවල අයින් කරලා මේ දුප්පත් මිනිස්සු අරගෙන ආපු වස්ත්‍ර ටික ඇඳගත්තා. රජ බිසවටත් ඇඳිව්වා. මොනවද හොඳ උඹ අපට කණ්ඩ ගෙනාවේ කියලා අහලා ඔහු ගෙනාවු කැවුම් රන් තෙටි තියාගෙන දේවියටත් කවලා ඔහුටත් දීලා තමනුත් කෑවා. සේත චත්‍රයේ මැදින් ඉරක් ඇඳලා සඳහන් කළා, යාළුවේ මගේ රට දෙකට බෙදලා මං ඔබට භාගයක් දෙනවා. ඇමතිවරුන්ට කිව්වා මොහුගේ කෙස් කපල රැවුල බාල මම අඳිනවා වගේ ලක්ෂයක් වටින වස්ත්‍රවලින් සරසලා එක්කෙන්ද කියලා. රජෙක් වගේ සැරසුවහම රටින් භාගයක් දුන්නා. හැබැයි රට වැසියෝ ඒකට විරුද්ධ වුණා. රජ්ජුරුවන්ගේ පුතාගාවට ගිහිලා රට වැසියෝ ඒක කීවා. රජ්ජුරුව මේ කරන විහිළුව මොකක්ද කියලා පුතා ඒක ඇවිල්ලා තාත්තට කීවා. සඳහන් කළා, උඹට අද තාත්තෙක් ඉන්නේ, මේ රටට රජෙක් ඉන්නේ මේ පුද්ගලයා හින්දා. මොහු තමයි එදා මගේ ආරක්ෂකයා. මොහු තමයි මගේ විඩාව නිමපු කෙනා. මේ තමයි මම බේරගත්ත කෙනා. මොහු නොහිටින්ද උඹට තාත්තෙක්වත් රටට රජෙක්වත් නැහැ. එවන් මොහුට මම මෙහෙම සලකන්නේ නැතුව කොහොමද සලකන්නේ කියලා. මේ වාගේ කාරණා වලින් බෝධිසත්ව චරිතයෙන් පවා බුදුරජාණන් වහන්සේ කෘතගුණ සැලකීම මනාව ලෝකෙට ඉස්මතු කරලා පෙන්වුවා. ඒ පුද්ගලයාගේ දරු පරම්පරාවම ගෙනල්ලා මාලිගාවක් හදලා රාජ්‍යයේ නතර කරගත්තා. කළ ගුණ සැලකීමක් හැටියට. ධර්මයේ සඳහන් කළා, යම් කෙනෙක් කළ ගුණ සලකන්නේ නැද්ද, යමෙකුට කළ ගුණ අමතක වෙනවද, ඔවුන් පරිහානියට පත්වෙනවා කියලා. ඔවුන් අසත්පුරුෂයෝ බවට පත්වෙනවා කියලා. පින්නතනි, කළ ගුණ දන්නේ ගුණවත් අය. කළ ගුණ දන්නේ සත්පුරුෂයෝ. ගුණවතෙකුට සත්පුරුෂයෙකුට යමෙක් යම් උපකාරයක් කළොත් ඒක හරියට සාරවත් කුඹුරක වපුරපු බීජවාගේ කියලා සඳහන් කරනවා. ඒ එක උපකාරය ඒ ගුණවත් පුද්ගලයාට මුළු ජීවිත කාලෙම මතක තියෙනවා. නමුත් සත්පුරුෂ නැති අසත්පුරුෂයෙකුට කොයි තරම් උපකාර කළත් ඒක හරියට ගින්නට දමාපු බීජයක් වගේ කියලා සඳහන් කළා. මේ වාගේ උපමාවලින් භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ ගුණවතුන්ට කරන උපකාරයම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව තහවුරු කර. ඒ විතරක් නෙමෙයි පින්නතින් සඳහන් කළා යමෙක් කළගුණ දන්නේ නැත්තම් යමෙකුට කළගුණ මතක නැත්තම් යමෙක් කළගුණ සලකන්නේ නැත්තම් ඔවුන් මෙලවත් පිරිහෙනවා ඔවුන් පරලොවත් පිරිහෙනවා. මෙලව පරලොව දෙකම පිරිහිලා සතර අපාය ආදී දුක්ඛිත ස්ථානයන්ට පැමිණිලා බොහෝ දුක් අනුභව කරනවා කියලා. මේ කාරණාවට භාග්‍යතුන් වහන්සේ තවත් බෝධිසත්ව චරිතයක් අපිට ගෙන හැර දැක්වුවා. අපේ පින්නතුන් අහලා තියෙනවා මහා කපි ජාතකය. අපේ මහ බෝසතාණන් වහන්සේමයි වනාන්තරයේ ඇවිදගෙන යනකොට මිනිහෙක් වලකට වැටිලා දින ගාණක් බඩගින්නේ පිපාසේ. නමුත් මේ වඳුරා ඒක දැකලා යන්න නොගුස් බොහොම වීරය යොදල වෙහෙසිලා වලේ වැටිල හිටපු මිනිහ ගොඩට ගත්තා. වලේ වැටිල හිටපු මිනිහ ගොඩ ගන්න ගිහිල්ලා වඳුරටත් සෑහෙන්න මහන්සි. ඒ නිසා ටික වෙලාවක් වෙහෙස නිමා ගන්න දිග ඇරුණා. බඩගින්න හිටපු අර මිනිහ කල්පනා කළේ ජීවිතේ බේරලා දුන්න මේ වඳුරා මරල මස් කන්න මට කරපු උපකාරය ගැන කිසි කල්පනාවක් තිබුණේ නැහැ. ගලක් කරන් ගහපුවාම මැරුණේ නැහැ. නමුත් තුවාල වුණා. දුවගෙන ගිහිල්ලා ගහකට ගොඩ වෙලා ජීවිතේ බේරගත්තා. නමුත් මේ මිනිහට කැලෙන් එළියට යන්න පාර මතක නැහැ. ලේ ගලන තුවාලේ අතින් වහගෙන අත්ෙන් අත්තට පැනපැන ඒ පුරුෂයාට ගමට යන්න පාර පෙන්නුවා. ඒ සත්පුරුෂයන්ගේ හැටි තිරිසං ආත්මය ඉපදිලා මහබෝසතාණන් වහන්සේ කොයි තරං ගුණවත්ද. තිරිසං ආත්මික ඉපදුනත් අන්‍ය සත්‍යයන් හා සමාන නෑ. කොහොම ගුණයෙන් ඉතාම ඉහලයි හරි ශ්‍රේෂ්ඨයි. තිරිසං ආත්මල උප්පත්තිය ලබල පවා මහවිශ්ව කර්ම වැඩ කරපු හැටි මහපුදුම ආශ්චර්යමත් වැඩ කරපු හැටි බැහි වස්සවන්න පවා පුළුහං වෙච්ච හැටි ලැවගිනි නිමන්ඩ පවා පුළුහං වෙච්ච අවස්ථා අපි ධර්මය තුළ දකිනවා. නමුත් මේ තරන් ගුණ තියෙන සත්පුරුෂයකුට කරපු අපරාධය නිසා අර පුද්ගලයාගේ ශරීරයේ කුෂ්ඨ රෝග හැදුනා. එක පිළිකුල් කුෂ්ඨ රෝගයක් බවට පත් වුණා. ශරීරය පුරාම පෙතිරිලා ගියා. දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අන්තිමට මහපොළොව පැලිලා අවීචයට මැදගෙන ගියා. සත්පුරුෂයෙකුට කරපු අසත්පුරුෂ වැඩක් නිසා. එහෙනම් මේ කාරණාවත් එක්ක පැහැදිලි කරනවා කළගුණ නොදන්නා බව, සත්පුරුෂයන්ට කරදර කරන බව, මිත්‍ර ද්‍රෝහි කර්මය හරි බලවත් කියලා. එතන මිත්‍ර ද්‍රෝහි කර්මය කියලා කීවෙත් කළගුණ නොදන්නා බවමයි. යමෙක් මිත්‍ර ද්‍රෝහීද ඔවුන් සංසාරයේ බොහෝ දුක්කම් කටලුවලට මුණ පානවා. යමෙක් මිත්‍ර ද්‍රෝහී වෙනවන සසර බොහොම සතරාපායාදී දුක්කොලටත් මුණ දීලා නැවත මනුලෝවාගේ ඉපදුන හම ඉතාම පිළිකුල් සහගත කුෂ්ට රෝගවලට ගොදුරු වෙනවා කියල සඳහන් වෙනවා. හොරි රෝගවාගේ දේවල්වලට ගොදුරු වෙනවා. හොඳ වෙන්නේ නැති තුවාල හැදෙනවා. කබර රෝගවාගේ දේවල්වලට ගොදුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය පිළිකාවාගේ මහා කරුම රෝගවලටත් ලක් වෙනවා. මේ තමයි මිත්‍ර ද්‍රෝහී කර්මයේ හැටි. ඒ පිළිබඳව තවත් කරුණු කාරණා බොහොම සඳහන් කරන්න පුළුවන්. එහෙනම් අසත්පුරුෂයා මේ ලෝකේ මොන තරම් නින්දිතද කියන කාරණාව මේ විදිහට කරුණුකාරණා රාශියකින් පැහැදිලි කරනවා. මේ ලෝකේ යම් කෙනෙක් තමන්ට කලින් උපකාර කරපු අයට උපකාර නොකර තමන්ට කිසිම උපකාරයක් නොකරපු කෙනෙකුට බොහෝසේ උපකාර කරනවා නම් ඔවුන් මේ සංසාරේ බොහෝ අවස්ථාවල් වල උපකාරයක් නොලැබ බොහෝ දුකට පත්වන්න. උපකාරයක් අවශ්‍ය වෙලාවට උපකාර කරන්න කාගින්වත් පිහිටක් නොලබන පුද්ගලයන් හැටියට දේශනා කළා. වර්තමානය අපි ඕන තරන් එවන් අවස්ථා දකිනවා. පිනතන අම්මට තාත්තට සැලකීම භාගිතුන් වහන්සේ දේශනා කරපු හැටියට අපිට ලේසියෙන් ඉවර කරන්න පුළුවන් සැලකීමක් නෙමි. කරුණු කාරණාවල හැටියට අවුරුදු සීය දෙවුර මත තියාගෙන අපුපකාර සත්කාර සංග්‍රහ සියල්ලම කළා. සියක් අවුරුද්දක් අවසානයේ බිමින් තිබ්බත් සඳහන් කරලා තියෙන ඒ දරුවා මව්පියන්ට සැලකුවේ නැහැ කියලා. ඒ කියන්නේ මව්පියන්ගේ ගුණයට සලකලා අපිට පහසුවෙන් ඉවර කරන්න බෑ කියන එකයි. අම්මට තාත්තට තියෙන ණය පහසුවෙන් ගෙවලා ඉවර කරන්න බෑ කියන එකයි. අපිට ණය ගෙවන්න ක්‍රමයකුත් භාගිතුන් වහන්සේ දේශනා කළා. සිල්වත් නැත්තං සීලයට යොමු කරන්න මව්පියෝ, ගුණවත් නැත්තං ගුණය පුරුදු කරන්න මව්පියන්ට, දන් දෙන්නේ නැතුව මසුරුයි නම් මසුරු බව අත්හැරලා දන් දෙන්න යොමු කරන්න, බණ අහන්නේ නැත්තං මව්පියෝ බණ අහන්න යොමු කරන්න. සසර අතරමං නොවෙන තැනකට මව්පියන් පමුණුවන්න යම් දරුවේ මේ ලෝකේ උත්සාහ දරනවා නම් ඔහු මව්පියන් අයින් නිදහස් වෙන්න සුදුසුකම් ඇති පුද්ගලෙක්. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ ඇහුවේ පිරිනිවන් පාන්නේ කොහෙද කියලා. උන්වහන්සේ සඳහන් කළේ ස්වාමීනි උපන් ගෙදර කියලා. අම්මා ඉන්න ගෙදරට ගිහිල්ලා පිරිනිවන් පාන්නේ. සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පානකොටත් අම්මා ජීවතුන් අතර හිටියා. නමුත් තාමත් අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. ලෞතුරා සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේගේ අම්මා තාමත් මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඇයි පිරිනිවන් පාන්න ගෙදරම වැඩි? උන්වහන්සේ මේ ජීවිතයෙන් නෙමෙයි සදහටම සංසාරෙන්ම සමුගන්න යන වෙලාව. එහෙනම් කල්පනා කළා ඊට කලින් අම්මගේ සසර සුවපත් කර වන්නම ඕන කියලා. මධ්‍යම රාත්‍රියේ ක්‍රමක්‍රමයෙන් ගෙවිමින් තිබුණ මහරහතන් වහන්සේ වැඳගන්න සතර වරන් දෙවියෝ, සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ, මහා බ්‍රහ්ම රාජවරු මේ ගෙදර හාත්පසින් ආලෝකමත් කර කර ඉන්න පටන් ගත්තා. බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේකින් ඇහුවා ඒ ආපු අය කවුද කියලා. විටින් විට විටින් විට ආපු අය ගැන කී කිය ඇහුවා. ඒ ආවේ සතර වරන් දෙවියෝ, ඒ ආවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, ඒ ආවේ මහා බ්‍රහ්මයා. මෙහෙම උන්වහන්සේ සඳහන් කරහම මේ අම්මා කල්පනා කළේ එහෙනම් මගේ පුතාට වඩා සතර වරන් දෙවියෝ පහළයි, මගේ කුසින් බිහි කරපු මගේ පුතා සතර වරන් දෙවියන්ට වඩා ඉහළයි. සාරිපුත්තයන් වහන්සේ, ඔව් අම්මේ, ඔබේ පුතා සතර වරන් දෙවියන්ට වඩා ඉහළයි කියලා කවදාවත් සඳහන් කළේ නැහැ. ඒ තරම්ම නිහතමානී. සක්‍ර දේවේන්ද්‍රයන්ට වඩා මහ බඹුට වඩා ඉහළයි කියලා සඳහන් කළේ නැහැ. අම්මා එහෙන අහනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ සතර වරන් දෙවියන්ට වඩා ඉහළයි, මගේ ශාස්ත්‍රූන් වහන්සේ සක් දෙවිඳුට වඩා ඉහළයි. අම්මා නිතරම අදහන මහ බ්‍රහ්මයාටත් වඩා මගේ ශාස්ත්‍රූන් වහන්සේ ඉහළයි. එහෙම එහෙම කරුණු දක්වනකොට ධර්ම කාරණත් පැහැදිලි කරනකොට අන්තිමේ මේ අම්මා අහනවා සාරිපුත්තයන් වහන්සේ, ඔය අමාව මීට කලින් මට පෙව්වේ නැත්තේයි කියලා. උන්වහන්සේ දැනගත්තා. මගේ අම්මට කරුණු වැටුණා. අම්ම මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවුණා කියලා දැනගත්තා. උන්වහන්සේ සඳහන් කළේ මම මගේ අම්මට ගෙවන්න යම් කිරිමිලක් තිබුණා නම් අම්මගේ කිරිමිල මම ගෙවල ඉවර කළා කියලා. එහෙනම් මව්පියන්ගේ ණය ගෙවලා ඉවර කරන්න නම් මව්පියෝ සංසාරේ සුවපත් තැනකට යොමු කරන්න පුළුවන් හැකියාව ඇති වෙන්න ඕනේ. එහෙනම් පින්නතුනේ අපි සඳහන් කළේ මේ ජීවිතේ පවා අපිට දීලා පරම උපකාරයක් කළා නම් මේ ලෝකේ ඒ අම්ම සහ තාත්තා. නමුත් අපි ධර්ම කාරණාවේදී පැහැදිලි කළා සමහර අය තමන්ට උපකාර කළ අය අත්හැරලා ඒ අයට උපකාර නොකර තමන්ට උපකාරයක් නොලැබිච්ච අයට බොහෝ උපකාර කරනවා සමහර ලාට කියලා. එහෙනම් අම්මට තාත්තට සලකන්නේ නැතුව යාළුවන්ට මිත්‍රයන්ට සලකන අය කොයි තරම් මේ ලෝකේ හම්බ වෙනවද? දැක්කේ දුටුවේ නැති අඳුර නැති අයට සත්කාර සංග්‍රහ කරන අය මේ ලෝකේ කොච්චර මුණ ගැහෙනවද? අවුරුදු 20ක් 25ක් 30ක් 35ක් හදලා පෝෂණය කරලා ඒ සෙවණැල්ලේ මව්පියෝ ළඟ හිටියත් සමහර කෙනෙකුට විවාහයක් වුණාම මව්පියෝ අත්හරින්න පුළුවන් බව මේ සමාජයෙන් ඕන තරම් පැහැදිලි වෙනවා. කුසෑතුලේ ඉඳලා පෝෂණය කරලා අවුරුදු 25ක් 30ක් සැලකුවා. නමුත් හදිස්සියේ කොහෙන් හරි කෙනෙක් බිරිඳක් හොයාගත්තාම සමහරලාට ඇගේ වචන නිසා ඔහුගේ වචන නිසා අම්මා තාත්තා ගෙදරින් බැහැර කරන්නත් සමහර අයට පුළුවන්. අම්මා තාත්තාගේ ජීවිතය තොර කරන්නත් සමහර අයට පුළුවන්. මගට ගෙනහිල්ලා අතරමං කරන්නත් සමහර අයට පුළුවන්. එහෙනම් එවන් අයගෙන නෙවෙයිද මේ සඳහන් කරලා තියෙන්නේ. මුල ඉඳලා කාලයක් උපකාර කරපු අය අත්හැරලා කිසිම උපකාරයක් නොලැබුණ අය වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් උපකාර කරනවා. හැබැයි එහෙම අයට සංසාරී තමන්ට කරදරයක් උපද්‍රවයක් ඇති වුණ මොහොතට කිසිම කෙනෙක් පිහිටක් වෙන්න නොවන බව ධර්මය සඳහන් කරනවා. ආන්ගේ නිසා මේ කළගුණ සැලකීම කියන කාරණාව කොයි තරම් උතුම්ද, කොයි තරම් ශ්‍රේෂ්ඨද, ඒ උතුම් ශ්‍රේෂ්ඨ ගුණය මත පිහිටලා කටයුතු කරන අය ලෝකෙ හරි දුර්ලභ නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කළගුණ සලකන එක නම් ඉතාම වටිනවා. නමුත් මේ ලෝකේ එහෙම අය දුර්ලභයි, විරලයි. පින්නතුනි මේ ලෝකේ නොකළ යුතු දේ කරන එක පාපයක්. ඒ වගේම කළ යුතු දේ නොකරන එකත් පාපයක්. නොකළ යුතු දේ කරන එකත් පාපයක්, කළ යුතු දේ නොකරන එකත් පාපයක්. අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපේ යුතුකම කුමක්ද කියලා මනාව හඳුනගෙන ඒ යුතුකම් ටික නිවැරදිව සම්පූර්ණ කරන්න. ඒක අපිට කාගෙන් ලැබුණ ආදර්ශයේද? ඒක අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලැබුණ ආදර්ශය. මේ ආදර්ශය හරියටම ජීවිතයට එකතු කරගෙන ක්‍රියාවට යොදනවන අපි කාටද සලකලා තියෙන්නේ? අන් සියලු දෙනාට වඩා අපි එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේට සලකලා තියෙනවා. ආන් ඒ පුද්ගලයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්න පුළුවන්. ආන් ඒ පුද්ගලයා ළඟ ශාස්ත්‍රූ ගෞරවය තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ආන් ඒ පුද්ගලයා ළඟ මනාව තිසරණ තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. එනම් මව්පියෝ, ගුරුවරු ජීවිතයේ දියුණුවට මග කියලා දුන්න තව යම් කෙනෙක් වෙත්නම් ඒ අය නිවැරදි මග ගමන් කරන්න පාර කියලා දුන්න ශ්‍රමණ බ්‍රාහ්මණියෝ වගේ අය. මේ අය වෙනුවෙන් අපිට විශේෂ යුතුකමක් තියෙනවා. ඒ විතරක් නෙමේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් යමෙකුට කළා නම් ස්වල්ප උපකාරයක්. ආන්ගේ ස්වල්ප උපකාරය මුළු ජීවිත කාලෙම මතක තියාගන්න කියලා. ලැබුණේ වතුර උගුරක් වෙන්න පුළුවන්. නමුත් ඒක ජීවිත කාලෙම මතක තියෙන්න ඕනේ කියලා. ගුණ දන්න, ගුණ සලකන අයට මේ ලෝක වශයනුත් පරලෝක වශයනුත් යහපතක් මිස අයහපතක් නොවෙන බව මේ කරුණුවලින් මනාව දේශනාකට වදාලා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතකින් නිමා කරමු. කළගුණ සැලකීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කරුණු කාරණා නම් තව බොහොම දීර්ඝව සඳහන් කළ හැකි. නමුත් මේ කාරණා ටික ජීවිතයට එකතු කරගෙන මේ කරුණ ඔස්සේ තමන් දිහත් බලලා සමාජයේ දිහත් බලලා තමන් කටයුතු කළ යුත්තේ කෙසේද? තමන් යටති හැදෙන වැඩෙන පෝෂණය වෙන දුවා දරුවන්ට මෙහෙම කටයුතු කරන්න මඟ කියලා දෙන්නේ කෙසේද? තමන්ගේ යුතුකම් ටික ජීවිතෙන් සමුගන්න කලින් ශක්ති ප්‍රමාණෙන් සම්පූර්ණ කරගන්න කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා සැලසුම් කරගෙන යම් දවසක මරණයට පත්වෙන මොහොතේ මගෙන් මේ ජීවිතයේ යම් යුතුකමක් සම්පූර්ණ විය යුතු විශේෂ පිරිසක් හිටියනම් ඒ සියලු දෙනාට ශක්ති ප්‍රමාණයෙන් ඒ යුතුකමද සම්පූර්ණ කරපු කෙනෙක් හැටියට සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න අපේ පින්නතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.